जन्मभूमि एक सत श्रीलंका संगम විසියකි පොසොන් මස හෙවත් ජූනි මස 16 වෙනි බුද දින අපි ඔබගේ නිවහනට ගොඩවදින්නේ මිහිඳු රහතන් වහන්සේගේ ආශිර්වාදය රැගෙනයි. බුදුන් වහන්සේ පිරිනිවන් පා වසර 200කට පමණ පසු ක්‍රිස්තු පූර්ව 236 දී පාටලිපුත්‍ර නගරේ අශෝකාරාමයේදී තෙවැනි සංගායනාව අරහත් මොග්ගලීපුත්ත තිස්ස හිමිගේ ප්‍රධානත්වයෙන් සහ ධර්මාශෝක මහරජුගේ අනුග්‍රහයෙන් පැවැත් වුණා. අගනා බුදු දහම අවට රටවල් වලට යැවීම සඳහා සුදුසු භික්ෂූන් වහන්සේලා පිරිසක් තෝරා එම කාර්ය ඉෂ්ට කිරීමට තීරණය කළ අතර ලංකා ගමන සඳහා ධර්මාශෝක රජුගේ පුත් අරහත් මහින්ද එම ගමනට තෝරා ගත්තා. මිහිඳු තෙර සමග ඉත්‍ය උත්‍ය සම්බල භද්දසාල සුමන සාමණේර සහ උපාසක බන්දුක එක් වී මේ පිරිස ලංකාවට පැමිණියේ පොසොන් පුර පසළොස්වක දිනයකයි. එම ගමන ලංකාවේ දේශපාලනීය සංස්කෘතිය සදාචාරය සිතුම් පැතුම් විනය යනාදිය සම්පූර්ණයම වගේ වෙනස් කළා. උස ගලක් උඩට පැමිණි මේ පිරිසෙන් කෙනෙක් තඩේමී ගිය ලංකා රජු දේවානම්පියතිස්ස රජුගේ නම කියා ආමන්ත්‍රණය කළ පසු රජතුමා පුදුම වී වටපිට බැලුවා. මිහිඳු හිමි සහ රජු සමග වූ සංවාදයකින් පසු රජතුමා හිමි නම කෙරෙහි පැහැදී ඒ පිරිස තමාගේ අගනුවර වූ අනුරාධපුරයට වඩින්න ආරාධනා කළා. රාජ මංගල උයන වූ නන්දවනු උයන ඔවුන්ට ජීවත් වීමට වෙන් කළා. බුද්ධාගම වැළඳගත් රජු තමන්ගේ රජේ බෞද්ධ කටයුතු දියුණු කරන්න පියවර ගත්තා. ලංකාවේ ප්‍රථම දාගැබ එනම් තූපාරාමය මේ රජුගේ දායාදයක්. මහින්ද සහ පිරිසට වස් කාලය සම්පූර්ණ කිරීමට අවශ්‍ය සියලුම පහසුකම් සැකසුම් කළා. මිහිඳු තෙර සහ රජුගේ සංවාදයේ ඇතු අඹ උයනේ පිහිටියම ස්ථානයේ අම්බස්තලේ දාගැබ තැනුවා. පසු කලක මහින්ද තෙරගේ ධාතු නිදන් කර සාදන ලද්දී මහා සේය දාගැබයි. භික්ෂූන් සහ ඔවුන් සමග ජීවත් වූ අන් අයගේ සෞඛ්‍ය මනාව පැවැත්වීම සඳහා රෝහලක්ද ඒ සමගම ඔසු යනක් සහ බෙහෙත්තොරු යනාදීද නිර්මාණය කරනු ලැබුවා. බුද්ධාගම පැමිණීමෙන් පසු ලංකාවට ලිඛිත භාෂාවක් සංස්කෘතියක් සහ කර්මාන්ත ශිල්පය චිත්‍ර ශිල්පය යනාදීද හඳුන්වා දෙනු ලැබුවා. වසර 2000කටත් කලින් සිදු වූ මේ ගමන නිසා අදටත් බුද්ධාගම සහ බෞද්ධයන් බහුතරයක් ලංකාවේ ඉන්නවා. පොසොන් පෝය දිනය ඒ නිසා අපට බොහෝ වැදගත්. දුටු ගමන් අපට මතක්වන්නේ බැලීම බලනවා පෙනෙනවා යන තේරුම් දෙන්නක්. ඉතින් මේ බලන කපොල්ල තියෙන්නේ කොහෙද? එය එදා උඩ රට රාජ්‍යයට අයිති තැනක්. අපරට යුරෝපීය ජාතිකයන් වූ පෘතුගීසි, ලන්දේසි සහ ඉංග්‍රීසි යනාදියට නම්මාගෙන යුද්ධයෙන් ජයගත හැකි නොහැකි වුණේ උඩ රට රාජ්‍ය පමණි. ඒත් ඔබ සිතනවා ඇති ඉංග්‍රීසින් යුද්ධයෙන් උඩරට ජයගත්තේ නැත්තම් කොහොමද අල්ලා ගත්තේ කියා. උඩරට සිටි ඊර්ෂාවන්ත දේශද්‍රෝහි නිලමෙලා විශේෂයෙන් මුල්ලිගොඩ සහ එක්නැලිගොඩ තමා උඩරට පාවා දුන්නේ. යුද්ධයෙන් ජයගන්න බැරි උඩරට අපේම අය විදේශිකයන්ට පාවා දුන්නා. ස්වභාව ධර්මයෙන්ම ගිරි දුර්ග, වන දුර්ග සහ ජල දුර්ග වලින් ආරක්ෂා වී තිබූ රාජ්‍යයක් තමා උඩරට රාජ්‍යය. රජයට ඇතුල් වීමට හැකි වුණේ කපුළු හරහා. උඩරට රජවරු මේවායේ ආරක්ෂාව තර කළා. වැදගත්ම කපොල්ල වූ බලන කපොල්ලයි. එතන සිට වටපිට බලන්නේ කුට සතුරු සේනාවන් රාජ්‍ය තුළට ඇතුල් වෙනවාද කියා හොඳට පේනවා. සතුරන් බලන තැන බලන කපොල්ලයි. පසු කලක ඉංග්‍රීසින් දුම්රිය සහ මහමාර්ග ඉදිකිරීමට පෙර කොළඹ සිට මහනුවර දක්වා වූ මාර්ගය වුණේ හංවැල්ල, අවිස්සාවේල, බුලත් කොහුපිටිය, අලුත්නුවර, ගරන්තැන්න සහ බලන හරහයි. ඉතින් ඉංග්‍රීසින් පාරවල් සැදුවේද බලන කපොල්ලට ආසන්නයෙන්. එදා සිංහල සෙබළුන් මෙම ස්ථාන ආශ්‍රයෙන් සතුරාට පහර දුන්නා. බලන කපොල්ලට සතුරා ලංවෙන බව දුටු විට හොඳට සූදානම් වී එන සතුරාට ඊතලවලින් ගල්වලින් පහරදී ගස් කපා පාර අවහිර කොට මරා දමන්න පුළුවන් වුණා. එදා කාර්ය බහුල වැදගත්ම ආරක්ෂිත ස්ථානයක් වූ බලන අද නිහඬයි. මේ අසල ප්‍රදේශය දැන් පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ භාරකාරී ඇත. මොකක්ද මේ පාරුව? තාර දමා පාරවල් සේදීම නවීන ක්‍රමයට කාපත් දමා මාර්ග ඇතිවීමට කලින් බොහෝ ලාංකිකයෝ බඩු ප්‍රවාහනය සඳහා පාර යොදා ගත්තා. මහවෙලි, කළු, කැලණි, නිල්වලා ආදී බොහෝ ගංගාවල එදා පාරු දකින්නට තිබුණා. ගමෙන් කොළඹට යැවෙන පුවක්, කරුංකා, කොප්පරා, කරාබුනිටි, ධාන්‍ය වර්ග ආදී බොහෝ දේ කොළඹ බලා ගියේ පාරුවෙන්. ආපසු වෙන විට හිස් අතින් ආවේ නෑ. කොළඹ සිට ගමට හා ප්‍රාදේශීය නගරවලට හා එහි වෙළඳ සැලවල්වලට කඩල, පරිප්පු, ආර්තපල්, ලූණු, මිරිස් ආදීද ආවේ පාරුවෙන්මයි. පාරුවක් සාදා ගැනීමටද වියදම් සහගත කාර්යයක්. ඊට ශක්තිමත් දෙව අවශ්‍යයි. වතුරේ ගමන් කරන බැවින් දිරා යමින් තොර කල්පවතින දෙව වර්ග යොදාගත යුතුයි. පාරුවක් හදන විට මුලින්ම ඊට සම්බන්ධ වන විශාල ඔරු දෙක තැනිය යුතුයි. එක් ඔරුවකට කඩතීරු දෙකක් පැගින් කඩතීරු හතරක් ඉරා ගැනී. මේවාට ලී ඉරාගන්නේ ශක්තිමත් ඒවායි. කොස් හොර වැනි ශක්තිය ඇති ඔරොත්තු දෙන ලී තමා මේවාට වැඩියෙන්ම තෝරාගන්නේ. කඩතීරු එකතු කර ඔරුව සම්පූර්ණ වන්නට ගසන ලී ඉරාගත්තේද මෙම වර්ගවලින්. ඉන්පසු ඔරු දෙක එක් කරනවා. එයට ගන්නේ බෝම්බ වැනි ශක්තිමත් දැවකින් හදන ලද බාල්කයි. මේ බාල්ක මත යොදන්නේ කාලයක් ඔරොත්තු දෙන ලී. පාරුව තනා නිම වූ විට එය විශාල අඟුලක් වගේ. එතැනින් කාර්ය නිමවන්නේ නැහැ. පාරුවේද කරත්තයෙන් වෙළඳ බාන්ද ගෙඩ යන නිසා ඒවා නොතෙමෙන ලෙස පරිවහනය කරන්න ඕනෑ නිසා කරත්තය වගේම පියක් සක්සදනවා. පාරුව වැසනසේ අඹරාවක් බැඳී එයට බොහෝ විට පොල්ලතු යොදාගන්නවා. කරත්තේ අඹරාව ආරුක්කු හැඩයක් ගන්න අතර පාරුවේ අඹරාව ත්‍රිකෝණ හැඩයක් ගන්නවා. මේ ඇත්තටම පෙනෙන්නේ ගංගමතු පිට ගෙයක් වගේ. එවැනි ගෙයක් එදා ජනකවියට පෙනුනේ මෙහෙමයි. සීරුව ඔබට කණු නොම සිටුවා හත වාරුව ඇතුව දිය පිට තැනූ ගෙයක් ඇත. මාරුව තැනින් තැන බඩුගෙන ගමන් යත පාරුව වැනි ගෙයක් මේ මුළු ලොව නැත. ගොන් හතර දිනක් බැඳි ගැල් එළවන දෙදිනක් ඇති වාහනය තණ්ඩලී ලෙස හැඳින්වුවා. ඒ වගේම පාරුවේ නායකයාටද තණ්ඩලී ලෙස භාවිතා කරනවා. මෙහිදීද පාරුවේ හොඳට පළපුරුදු ජ්‍යෙෂ්ඨම තැනැත්තා තණ්ඩලී ලෙස තෝරගන්නවා. සියලු ගෙල්ටවල් විසඳාගෙන අතරමඟ හම්බවන සතුරු උපද්‍රව වළක්වාගෙන පිරිස සහ භාණ්ඩ ආරක්ෂා කරගෙන පැමිණීමේ ප්‍රධාන වගකීම තණ්ඩලී සතුයි.
පාටලන් වෙනකොට අපි හොඳටම හවස් වුණා. සෙක්කුවේදී කම්බා දැක උඹ මට මතක් වුණා. කයිමන් දොරකඩ ඉඳපා
රණි චීනයේ දස්කම් චින් ශී හුවන් චීන එක්සේසත් කළ පළමු අධිරාජයා. ඔහුගේ චින් රජ පෙළවත ක්‍රිස්තු පූර්ව 221 සිට 206 දක්වා පැවතුණා. සියොන් ලු ගෝත්‍රිකයන්ගෙන් චීනයේ උතුරු දේශයට එල්ල වූ ආක්‍රමණ හා තර්ජන වලින් ආරක්ෂා වීම සඳහා මහා ප්‍රාකාරයක් ගොඩනැගීමට ඔහු උපදෙස් දුන්නා. ඉතින් චින් ශී හුවන් විසින් ආරම්භ කරන ලද මේ චීන මහා ප්‍රාකාරය ඔහුට සම්පූර්ණ කරන්නට බැරි වුණත් ඉන් පසුව පැමිණි අධිරාජ්‍යවරුන් එම බලාපොරොත්තු ඉටු කරා. ඒ විතරක් නොවේ, ටෙරාකොටා සොහොන් ගැබද චින් ශී හුවන්ගේම අදහසක්. ඔහු තම සොහොන්ගේ ස්වර්ගය ලෙස සකස් කළ යුතුයයි තරුණ අවදියේම සේවකයන්ට නියෝග කර තිබුණා. වර්ග කිලෝමීටර් 56ක ප්‍රදේශයක් පුරා පැතිරී තිබෙන මෙහි ලී කරත්ත 18ක්, මැටි අශ්වයන් 100ක්, ජීවමාන ප්‍රමාණය සෙබළුන් 8000ක් පමණ නිර්මාණය කර ඇත්තේ ටෙරාකොටා මැටි වලින්. එකල ඔවුන්ගේ විශ්වාසයන් අනුව අධිරාජයාගේ ආරක්ෂාව සඳහා මේ සෙබළුන් තනා තිබේ යන්න පුරාවිද්‍යාඥයන්ගේ හැඟීමයි. මේ ලෝක පුදුමය පැරණ මිසරයේ පිරමයි තරමටම සංචාරකයන් අතර ජනප්‍රියයි. මේ සොහොන් ගැබ පිහිටා ඇත්ති ශියාන් නගරයේ ඉතිහාසය වසර 2200කටත් තරම් ඈතට දිව යනවා. වෙඩි බෙහෙත්, කඩදාසි, මුද්‍රණ ශිල්පය හා කොම්පසය වැනි අගනා දෑ සොයාගෙන ඒවා ලොවට ප්‍රථමයෙන්ම අඳුන්වා දුන්නේද පැරණි චීනයයි. ලොව පිරිමි ගැහැණු දෙවර්ගයම අතර අද ඉතාමත් ජනප්‍රිය ඇඳුමක් වන කලිසමේ නිපයුතුමත් චීනයට අයත් තවද්දයක්. චීනයේ චින් ජිෂයන් පළාතේ ධාරිම් නිම්නේ තිබූ ඉපැරණි සොහොන් බිමක වසර 3000කටත් එහා තිබූ කලිසමක් ජර්මන් හා චීන පුරාවිද්‍යාඥයන් පිරිසක් විසින් සොයාගෙන තිබීම මෙයට සාක්ෂි දරනවා. මේ අන්දමට ලොවට නොයෙක් දෑ තිළින කළ චීනයට වසර ගණනාවක් තිස්සේ අඳුරේ සිටින්නට සිදු වුණා. බටහිර ගවේෂකයන් හා අවට රටවලින් සිදු ආක්‍රමණ හා බලපෑම් මෙයට හේතු වුණා. 1950 දශකයේ මාවෝ සේතුන්ගේ නායකත්වයෙන් බිහිවුණු කොමියුනිස්ට් කැරලි හේතුවෙන් බලය අල්ලාගත් ඔහු දරුණු නීති දියත් කර නිදා සිටි චීනය ඇහැරවා නැවත වතාවක් ලෝක සිතියමේ තැනක් දීමට උත්සාහ කළා. ටිකෙන් ටික ආර්ථික දියුණුවත් හා විනය ඇතිකර රට ශක්තිමත් කළා. වර්තමාන චීනය බටහිර ලෝටම කලින් පිහි සීමා වූ අභ්‍යවකාශ වැඩසටහන් හා පරීක්ෂණයට ඇතුළත් වී සිටිනවා. මේ ළඟදී චීනය පසුගිය අප්‍රේල් මාස අභ්‍යවකාශ නැවතුම් පොලක් තම රොකට්ටුවක් මගින් කක්ෂයට හෙවත් චන්ද්‍රිකාවන් ගමන් අතර යොමු කළා. එය නැවත පෘථිවියට එන ගමනේදී වායුගෝලයට එක්වෙත්ම නොසිතූ ආකාරයකට පුපුරා ඉන්දියන් සාගරයට වැටුණා. මේ සිද්ධියෙන් කාටවත් අනතුරක් සිදු වුණේ නැහැ. ඇමරිකාව, රුසියාව වැනි රටවල් වලටද මේවා අත්හදා බැලීමේදී මේවාගේ ව්‍යසන නොසිතූ විදිහට සිද්ධ වුණා. ඒවායින් පසු නොබා චීනය අඟහරු ලොවට රොබෝ යානයක් යවන්න සූදානම් කළා. ඉතා සාර්ථක ලෙස ZURON නම් මේ රෝද 6 රොබෝ ගවේෂණ යානය අඟහරු ලොවට මැයි 15 දින පතිත වූ බව වාර්තා වෙනවා. ZURON කියන්නේ පැරණි චීනයේ මිනිස්සු විශ්වාස කළ ගිනි දෙවියෙකුගේ නමයි. චීනයේ ආර්ථික වර්ධනය මෙන්ම බිලියනකටත් වඩා ජනතාවක් ඇති රට දැන් ඇමරිකාව වැනි ලෝක බලවතුන්ට මහා අභියෝගයක් ඉසරදයක්.
පීරිසියක් උඩ නැගලා පිටසක් වලකින් මෙහාට බැහැලා ආවේ කුමටද ඇත්තට ඔහෙලා කුරුමිට්ටෝ
ඔබතුමත් හිතෙනවා දැක්කම ඔහෙලා පොඩ්ඩක් බලමුද වතගොත අහලා කුරුමිට්ටෝ ඔයි දේශේ ඉඳලාද එන්නේ මෙහාට ආවේ කුමකටද ඔය තරමට මිටි මොකද හලෝ පාවෙන පීරිසියක් උඩ නැගලා පිටසක් වලකින් මෙහාට බැහැලා ආවේ කුමටද ඇත්තට ඔහෙලා කුරුමිට්ටෝ අපි නම් නෑ කවදාවත් දැකලා පුදුමත් හිතෙනවා දැක්කම ඔහෙලා පොඩ්ඩක් බලමුද වතගොත අහලා කුරුමිට්ටෝ නව පෙරලි නළු නිලියන් කොහොමද මල්ලි නැටුම් ගැයුම් එහෙ තියනවද එහෙනම් කීයක් තියනවද
සවන්දෙමින් සිටින්නේ නවසීලන්තයේ ඔක්ලන් නුවර එක්සත් ශ්‍රී ලංකා සංගමය අනුග්‍රහයෙන් සෑම බදාදාවකම රාත්‍රී 8:15ට ප්ලැනට් FM 104.6 ඔස්සේ ගුවරට මුසු කෙරෙන ජන්ම භූමි ගුවන් විදුලි වැඩසටහනටයි. දැන් ඔබට සතියක් මුළුල්ලේම www.planetaudio.org.nz/ජන්මභූමි වෙබ් අඩවිය හරහා මීට සවන් දිය හැකි. සෑම ජන්මභූමි වැඩසටහනක්ම පුරා මාසෙක් තිස්සේ එකී වෙබ් අඩවිය තුළ රඳවා තිබෙන නිසා ඔබට අවශ්‍ය විටක අන්තර්ජාලයෙන් ඩවුන්ලෝඩ් කර ගැනීමටද පුළුවන්. එකී ලින්ක් එක ඔබේ පහසුව සඳහා අපේ වෙබ් අඩවියේත් ෆේස්බුක් පිටුවේත් සඳහන් කර තිබෙනවා. අපේ වෙබ් අඩවි ලිපිනය මෙහෙමයි usla.auckland.net.nz, Facebook පිටුව usla.auckland.nz. ජන්මභූමියට සවන් දෙන හිතවතුනි, අපේ වැඩසටහන පිළිබඳව ඔබේ අදහස් විවේචන යෝජනා secretary usla17@gmail.com මගින් අප වෙත එවන්නත් ඔබට පුළුවන්. එක්සත් ශ්‍රී ලංකා සංගමයේ වෙබ් අඩවිය ඔබ ප්‍රයෝජනය සඳහා දැන් සක්‍රියව පවතින බව අපි දැනුම් දෙන්නේ මහත් සතුටින්. www.uslaauckland.net.nz යන වෙබ් ලිපිනයෙන් ඔබට පුළුවන් අපේ වෙබ් අඩවියට ප්‍රවේශ වන්න. ඔබට මේ හරහ සංගමයේ සමාජිකත්වේ ලබා ගන්නත් පුළුවන්. ඔබේ හැකියාවන් ඔබේ දරුවන්ගේ හැකියාවන් ලොවට කියන්න. ඔබේ විශේෂ තොරතුරු ලොවට කියන්න. ඔබේ අදහස් වෙබ් අඩවිය සටහන් කර අපට එවන්න. ඔබේ දරුවන්ගේ නිර්මාණ කවි චිත්‍ර ආදී ඊමේල් මගින් සංගමයේ ලේකම් වෙත යොමු කරන්න. අපි ඒවා ලෝකයට ගෙන යන්නම්. අපේ ඊමේල් ලිපිනය secretaryusla17@gmail.com. හෙළ මිහිර එක්සත් ශ්‍රී ලංකා සංගමයේ අනුග්‍රහයෙන් සෑම වර්ෂයකම උත්කර්ෂවත් අන්දමින් පවත්වන හෙළ මිහිර සංස්කෘතික සංදර්ශනය මෙවර 2021 ජූලි මාස 10 සෙනසුරාදා පස්වරු 6:30 සිට එවොන්ඩේල් විද්‍යාලීය රංගන ශාලාවේදී පැවැත්වේ. එන්න නරඹන්න විනෝදවන්න. අමතක කරන්න එපා, හෙළ මිහිර 2021 ජූලි මාස 10 සෙනසුරාදා පස්වරු 6:30 සිට එවොන්ඩේල් විද්‍යාලීය රංගන ශාලාවේදී. තව දින 4කින් එනම් ජූනි 20 දින 72 වියට පා තබන ශ්‍රී ලංකාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට නිරෝගිමත් වාසනාවන්ත උපන්දිනයක් සහ අනාගතයක් අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම COVID-19 සතුරාට එරෙහිව කාලයක් තිස්සේ සටන් කරන තුමාට රටේ ජනතාවගේ සෞඛ්‍ය මෙන්ම රටේ ආර්ථිකයද වර්ධනය කර ගැනීමට අවශ්‍ය සියලුම ශක්තිය ලැබේවයි අපි ඉත සිතින් පතනවා. ලංකා තොරතුරු දා ගැබ් වර්ග. අපි දන්නවා වසර 2000කටත් පෙර අපේ රටේ වෙහෙර විහාර සෑදුණු බව. බෞද්ධාගම ලක්දිව රජු හා ජනතාව වැළඳගත් පසු සෑම රජෙක්ම තමගේ රාජධානී විශාල බෞද්ධ ගොඩනැගිලි තැනුවා. මේවා දැන් දකින විට අපිට පේනවා සමහර ඒවා එකිනෙකාට වෙනස් විදියට සෑදී ඇති බව. බෞද්ධ ගොඩනැගිලි අතර විශේෂ තැනක් ගන්නේ දා ගැබයි. පොදුවේ ගත් කල දැනට දැකගත හැකි දාගබ් මූලික ආකෘති කීපයකින් යුක්තයි. ඝණ්ඨාකාර ඝණ්ඨාරයක හැඩය අනුව හැදී ඇති දාගැබ. ගාර කල ගෙඩියක හැඩය අනුව හැදී ඇති දාගැබ. බුබ්බුලාකාර දිය බුබුලක හැඩය අනුව හැදී ඇති දාගැබ. ධාන්‍යාකාර දාගැබ ධාන්‍ය ගොඩක හැඩය අනුව හැදී ඇති දාගැබ. පත්මාකාර පියුමක හැඩය අනුව සැදී ඇති දාගැබ. ආමලකකාර නෙල්ලි ගෙඩියක හැඩයට සෑදී ඇති දාගැබ. මේ විදිහට නොයෙක් හැඩයට ලංකාව පුරාම දාගැබ ඇතත් නව සීලන්තයේ ශ්‍රී ලංකාරාම පුදබිමේ ගොඩනගා ඇති දාගැබ සාදා ඇත්තේ ඝණ්ඨාකාර ආකෘතියකට සමානවලයි. ලංකාවේ සිංහල පුවත්පත දිනමින 1909 සිංහල බස පිළිබඳ පණ්ඩිතයෙක වූ එච්.එස්. පෙරේරා මහතාට නව පුවත්පතක් ආරම්භ කරන්න ඕනෑ වුණා. ඔහු මෙයට කලින් කොළඹ පරම විද්‍යානාර්ථ සමාගමෙන් නිකුත් වූ සරසවි සඳරැස් පුවත්පති කර්තෘ පදවිය සිලුවා. එම ධූරයෙන් අස්සූ පසු තමා අලුතෙන් යමක් කරන්නට සිත යෙදෙව්වේ. ඉතින් මේ අලුතෙන් පටන් ගන්න පුවත්පතට නමක් ඕනෑ කළා. මේ අතර කැලණියේ විද්‍යාලංකාර මහා පිරිවෙන පිහිට වූ ගරුතර රත්මලානේ ධර්මාලෝක හිමියන්ගේ ප්‍රධාන ගෝල ස්වාමීන් වහන්සේ කෙනෙක් වූ රත්මලානේ ධර්මාරාම ස්වාමීන් වහන්සේ එච්.එස්. පෙරේරා මහතාගේ ඉල්ලීම පරිදි අලුත් තමක් සොයාගෙන එය ඔහුට අලුත් පුවත්පතට යොදන්න යෝජනා කළා. එය තමා දිනමින. එච්.එස්. පෙරේරා මහතාගේ මරණයෙන් පසු පුවත්පත් මාධ්‍ය චක්‍රවර්ති ලෙස හැඳින්වෙන ඩී.ආර්. විජයවර්ධන මහතා එම සමාගම සමගම පත්‍රයද මිලදී ගත්තා. එතෙක් මෙතෙක් මොකදවා ජාතික පුවත්පතක් ලෙස දිනමින වසර 102ක් මුද්‍රණය වෙනවා. එය වාර්තාවක්. රට පුරා පුවත්, විදෙස් පුවත්, කලා පුවත්, විද්‍යා පුවත්, ඓතිහාසික පුවත්, භූගෝලීය පුවත් යන ආදී මෙකී නොකී හැම පුවතක්ම අදටත් සෑම දිනකම දක්වාගෙන පැවතීගෙන එන දිනමිනට ජයක්ම වේවා. ආචාර්ය ජයලත් මනෝරත්න 2015 රචනා කොට අධ්‍යක්ෂණය කළ මාලවලලු නාට්‍ය විදෙස් රටක මංගල දර්ශනය පැවැත් වූ ප්‍රථම සිංහල නාට්‍ය ලෙස ඉතිහාසගත වෙනවා. යුද කෝලාහලවලට හෝ නියංගිය හෝ ගම් වතුර වැනි ව්‍යසන වලින් අසරණ බවට පත්වෙන ස්ත්‍රියකගේ ඛේද වාචකය මාලවලුණු නාට්‍ය කේන්ද්‍රීය පොතයි. මනෝරත්න ගීතා කාන්ති ජයකොඩි, රත්නාලාලනී ජයකොඩි, චාන්දනී සෙනවිරත්න, සම්පත් තෙන්නකෝන් මෙහි රංගපා අතර එම මංගල දර්ශනය පැවැත්වූයේ ඉතාලියේදී. මනමේ මුල් ගුරු චාල්ස් සිල්වා ගුරුන්නාන්සේ 1896 අප්‍රේල් 26 වෙනි දින බලපිටියේදී උපත ලැබූ චාල්ස් සිල්වා මහතාගේ 125 වෙනි ජන්මදිනය ගුණ සමරුමක් මේ ළඟදී පැවැත්තුණා. කුඩා කල සිට නාඩගම් කලාවට ඇති ලැබිකම නිසා ඔහු සිව් වොරිස් ගුරුනාන්සේ හා රාමි සිංහ ගුරුනාන්සේගේ නාඩගම් කලාව ප්‍රගුණ කළා. ඒ සමගම ඒ වකවානුවේදී ජනප්‍රිය රූකඩ නාට්‍ය කලාවද ඉගෙනගෙන රූකඩ නාට්‍ය කීපයක් රචනා කොට නිෂ්පාදනය කළා. ඔහුට නාඩගම් ගී ගැයීමේ හැකියාවද තිබුණා. වරක් කොළඹ විශ්වවිද්‍යාලීය රංගහලේ තිබූ රූකඩ නාට්‍ය සංදර්ශනයේදී ප්‍රධානම ශිල්පියා වූ චාල්ස් සිල්වා ගීත ගායනයට අමතරව ප්‍රධාන මද්දල් වාදකයා ලෙසද කටයුතු කළා. එය නරඹමින් සිටි මහාචාර්ය සරච්චන්ද්‍ර මහතා චාල්ස් ගුරුනාන්සේ හමු වී එම ගීතවලින් ඉතාමත් හොඳ ගීත මනමේ නාට්‍ය සඳහා යොදා ගන්නට සිතුවා. මුල්ම මනමේ නාට්‍ය සඳහා සින්දු, රාග, නැටුම්, ගමන්තාල චාල්ස් සිල්වා නිර්මාණය කළ හෙයින් මහාචාර්යතුමා ගුරුනාන්සේට මුල් ගුරු යන නාමයෙන් ගරු කළා. 1956 මුල්ම මනමේ නාට්‍යයට චරිත තෝරා ගැනීමටත් සුදුසු සිසුන් තෝරා ගැනීමටත් සම්පූර්ණ නිදහස ගුරුන්නාන්සේට ලැබුණා. ඒ අනුව තමා ඔහු මනමේ ලෙස බෙන් සිරිමාන්න, කුමරිය ලෙස ත්‍රිලීෂියා බීකෝන්, වැදි රජු ලෙස එඩ්මන්ඩ් විජයසිංහ සහ පොතේ ගුරා ලෙස ශාමන් ජයසිංහ තෝරාගත්තේ. නාඩගම් ගීත ගැයීමට නැටුමට මෙන්ම මද්දල් වාදනයට දක්ෂ හෙතෙම මුදල් කරා හඹා ගියේ නෑ. නිර්මාණයෙන් ලැබෙන ආස්වාදයේ උතුම් කොට සැලකුවා. මේ දේශීය කලාකරුවා මිය ගියේ 1962 අප්‍රේල් 13 වෙනිදායි. කිසිදා නොමැකෙන දැනටත් පරම්පරා තුනක අගය කරන මනමේ නාට්‍ය සහ ගීත ඔහුගේ මහන්සියෙන් කරලියට පැමිණ බව බොහෝ දෙනා දන්නේ නෑ.
ඛණ්ඩිත වේ හිදු රජින්දුගේ
මණ්ඩපයෙන් ඡන්දාතප ඛණ්ඩිත වේ හිදු රජින්දුගේ
ඡන්දාතප ඛණ්ඩිත වේ නිරජින්දු
මණ්ඩපයෙන් ඡන්දා
රජ වෙල. ලංකාවේ දැන් බහුලව සිදුවන පරිසරයේ විනාශය ගැන පුවත්පත්වලින්, රූපවාහිනියෙන්, ගුවන් විදුලියෙන් හා නොයෙකුත් තවත් මාධ්‍යවලින් අනාවරණය වෙනවා. දේශපාලඥයන් ඔවුන්ගේ ගෝලයන් හා සල්ලි මැත්තේම නැහෙන ව්‍යාපාරිකයන් මෙයට විශාල වශයෙන් වගකිය යුතුයි. මන්ද මේ විනාශයට හවුල් වන්නේ සාමාන්‍ය ජනතාව නොව ඉහත කී අයයි. වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හෝ පොලිසියෙන් හෝ මේ අය අල්ලා ගත් විට රජයේ බලවත් අය ඇවිත් ඔවුන් බේරා ගන්නවා. ඉතින් 1920 ගණන්වල රටේ කැලේ ප්‍රමාණය 49% වූවා. ගස් කපාගෙන කපාගෙන යෑමේදී 2017 මේ ගාන 29.7% ලෙස බැස්සා. ඔබ විශ්වාස කරනවාද 2019 මෙය 16.5% තෙක් බැස තිබෙන බව? කැලෑ දෙපාර්තමේන්තුවේ සංඛ්‍යා ලේඛන අනුව එක් වසරකට හෙක්ටයාර 26,800ක් කැලෑ වපට නැති වෙනවා. ළඟදීම ලංකාව සහාරා කාන්තාරයක් වේවි. කැලෑවලට අමතරව තෙත්බිම්ද අපි රැකගත යුතුයි. බස්නාහිර පළාතේ ඇති විශාලතම තෙත්බිම මුතුරාජවලයි. එය අක්කර 7,500ක් පමණ වපසරයකින් යුත් වගුරු බිමක්. එහි ඉතා විශාල සාක විශේෂ හා සත්තු විශේෂ ව්‍යාප්ත වී තිබෙනවා. සාක විශේෂ 191ටත් වැඩි ප්‍රමාණයක්ද, සත්තු විශේෂ 200කටත් වඩා මෙහි ජීවත් වන බවද වනජීවී දෙපාර්තමේන්තුව පවසනවා. මේ වාගේ තෙත්බිම් 12ක් පමණ ලංකාවේ තියෙනවා. ලංකාව තුල ඇති විශාලතම පීට් තැන්පතු සහිත භූමියක් ඇත්තේ මුතුරාජවෙලයි. දැනට මුතුරාජවෙලට උතුරු දෙසින් අක්කර 4,990ක බිම් ප්‍රමාණයක් අභය භූමියක් ලෙස ප්‍රකාශයට පත් වී තිබෙනවා. අභය භූමිය යනු බොහෝ දුරට වනජීවී දෙපාර්තමේන්තුවද අයත් භූමියක්. මෙලෙස අභය භූමිය වන්නට පෙර මේ සිටි මිනිස්සු කිසියම් ජීවන ක්‍රමයක් ගොඩනගාගෙන ඉන්න ඇති. නමුත් මෙයින් පසු සතුන්ට වෙඩි තැබීම, දැල් දමා මාළු ඇල්ලීම තහනම්. සමහර විට මේ භූමියට රජයේ ඉඩම් මෙන්ම පුද්ගලික ඉඩම්ද එක්වෙන්න පුළුවන්. ඒත් ඒක තමා නීතිය. නීතිය උල්ලංඝනය නොකර ඒ මිනිසුන්ට භූමිය තුළ ජීවත් වෙන්න පුළුවන්. මාළු ඇල්ලීමේදී බිලිකකු පාවිච්චි කළ හැක. දැල් භාවිතය බැහැ. කිසිම කර්මාන්තයක් මහ පරිමාණයෙන් කරන්නත් නොහැකි. සංචාරක ව්‍යාපාර වල නියුතු අය අනවසර ඉදිකිරීම කරනවා. සමහර අය බෝට්ටු උපයෝගී කරගෙන සංචාරකයන් සඳහා බෝට්ටු සවාරි පැවැත්වීමට පටන් අරන් තියෙනවා. මෙය නීති උල්ලංඝනය කිරීමක්. මේ පරිසර විනාශය දෙස ඇස්කන් පියාගෙන එනේන රජයන් බලා සිටින්නේ ඔවුන්ගේ නෑදෑයින් හා මිතුරන් ඒවායේ යෙදෙන නිසායයි මහජනයා දොස් පවරනවා. මුතුරාජවල වනරක්ෂකයන් කළොත් තෙත්බිම් කලාපයේ රැම්සා තෙත්බිමක් ලෙසත්, වෘක්ෂලතා ආඥාපනත යටතේ ප්‍රකාශයට පත්කිරීමට පසුගිය සතියේදී කැබිනට් අනුමැතිය හිමි වී ඇති බව පුවත්පත්වලින් අනාවරණය වුණා. දැන්වත් රජ පරිසරය ගැන සිටීම සතුටට කාරණයක්.
මහ ධනවනන්තරේ ඉල්ලුවේ ඇත කියලා වරේ
ලංකා සංගමය අනුග්‍රහයෙන් සෑම වර්ෂයකම උත්කර්ෂවත් අන්දමින් පවත්වන හෙළ මිහිර සංස්කෘතික සංදර්ශනය මෙවර 2021 ජූලි මස 10 වෙනි සෙනසුරාදා පස්වරු 6:30 සිට ඇවොන්ඩේල් විද්‍යාලීය රංගන ශාලාවේදී පැවැත්වේ. එන්න නරමණ්ඩ විනෝදවන්න. අමතක කරන්න එපා. හෙළ මිහිර 2021 ජූලි මස 10 වෙනි සෙනසුරාදා පස්වරු 6:30 සිට ඇවොන්ඩේල් විද්‍යාලීය රංගන ශාලාවේදී. ලංකා වෛද්‍ය ඉතිහාසයේ විස්මිත තාක්ෂණය. මිනිසා ලොව පහළ වුණු දා සිටම ජීවත් වීම සඳහා කුසට ආහාර මෙන්ම ලෙඩට දුකට බෙහෙත් හේත් කරන්නත් ඇති. රෝගවලට ප්‍රතිකාර සඳහා තමා ජීවත් වූ අවට පරිසරයේ තිබූ ශාකවල කොළ මුල් ගිනි මල් පොතු කරල් යනාදිය භාවිතයට ගන්නෙති. මිනිසා ඇතුළු ගහකොළ සියල්ල ස්වභාව ධර්මයාගේ නිර්මාණ නිසා මිනිසාට ලෙඩ රෝග වැළඳුන විට ඖෂධ තනා දීමට ගස්වැල් කාරුණික වුණා. ජනප්‍රවාදය සහ ඓතිහාසික තොරතුරු අනුව ලංකාවේ වෛද්‍ය ක්‍රමයට වසර 4000කට එහා ඉතිහාසයක් තිබෙනවා. මෙසේ රාවණ රජුගෙන් පැවතගෙන එන වෛද්‍ය ක්‍රමය හෙළ වෙදකම ලෙසද සංගමිත්තා තෙරණිය සමග ආ පිරිවර ඇතුළට සම්බන්ධ වූ අය ආයුර්වේද වෛද්‍ය ක්‍රමයද හඳුන්වා දුන් බවද කියවෙනවා. මෙයට අමතරව ඈත අතීතයේ වෙළඳාම සඳහා දිවයිනට පැමිණි අරාබි මිනිස්සු අපට යුනානි වෛද්‍ය ක්‍රමයද දායාද කළා. හෙළ වෙදකමත් ආයුර්වේද ක්‍රමයත් යුනානි ක්‍රමයත් යන ත්‍රිත්වය මිශ්‍ර වී දැන් ඇත්තේ එම දේශීය වෛද්‍ය ක්‍රමයයි. පැරණි යුගයේ අධ්‍යාපනයේ මුල් බිම පන්සලයි. ඉතින් රජවරු මෙන්ම භික්ෂුන් වහන්සේලාද වෙදකම් කළා. සාරාර්ථ සංග්‍රහය නම් වෛද්‍ය ග්‍රන්ථය රචනා කළ බුද්ධදාස රජු දක්ෂ ශල්‍ය වෛද්‍යවරයෙක්. ඔහු රජකලී ක්‍රිස්තු වර්ෂ 341 සිට 370 තරම් ඈත කාලයකයි. 7 වෙනි අග්බෝ පළවෙනි පරාක්‍රමබාහු වැනි රජවරුන්ද වෙදකම් කළා. අධ්‍යාපනයේ මුල්බිම පන්සලෙහිම වෛද්‍ය අධ්‍යාපනයට එසේම වුණා. ඒකයි අපි කලින් සඳහන් කළේ බෞද්ධ හිමිවරුද වෙද ක්‍රම භාවිතා කළ බව. මේ උගත් භික්ෂූන් සංස්කෘත පාලි වෙදපොත් සිංහලයට පරිවර්තනය කර සාමාන්‍ය ධනතාවටද තේරුම්ගත හැකි බසින් ඒවා ග්‍රන්ථාරූඪ කළා. ගද්‍යයට වඩා පද්‍ය පහසුවෙන් මතක තියාගන්න හැකි නිසා සමහර වෙලාවට වෛද්‍ය ක්‍රම කවියෙන් ලියන්නට උනන්දු වුණා. විෂබීජ වලින් ලෙඩ රෝග ඇතිවෙන බව දැනගත් විදවරු පිරිසිදුකම තබා ගැනීමට මිනිසුන්ව උනන්දු කළා. බාහිර අපද්‍රව්‍ය තැන්තැන්වල තැන්පත් වූ විට ඒවා මගින් ලෙඩ රෝග සෑදෙන බව විදවරුන් දැනගෙන සිටියා. ඉතින් මලමුත්‍ර පරිසරයට මුදා නොහැර පොළව අභ්‍යන්තරයට යෑමට වලවල් කපා වෙසිකිලි සේදුවා. සොයාග නටබුන් අතර ක්‍රිස්ත පූර 3 වැනි සියවසේදී වත්මන් වෙසිකිලි පද්ධතියක්ද දකින නිර්මාණ සොයාගෙන තියෙනවා. අද භවිතන අපද්‍රව්‍ය බැස්වීමේ ක්‍රමයෙන් එකක්. ඉංග්‍රීසියෙන් කියනවා නම් ඩ්‍රේනේජ් සිස්ටම්. වෙසිකිලි පෝච්චි නිර්මාණය කළ ඇත්තේ තද පාෂාණ වලින්. එම පාෂාන හුණු බදාම වලින් කපරාරු කර මලපහ පස්වෙන් බැහැරවන ලෙස සදා නිම කර තිබුණා. මලපහ සේදී ගොස් පිටතින් ඇති වලකට එකතු වීමට සැලසුම් කළ ඩ්‍රේනේජ් සිස්ටම් එකක් අස්ගිරියේත් ජේතවනියත් වැනි අනුරපුර විහාරාරාම නටබුන් අතරේ සොයාගෙන තිබෙනවා. විහාරවල නාන ගෙවල් සාදා තිබුණා. මේවයින් පිටවන අපද්‍රව්‍ය සහ අපජලය අඟුරු සහ පෙලිගල් පිරවු මැටියෙන් තෙනූ භාජනවලට එකතු වී මැටි නල පද්ධතියක් මගින් පිරිසිදු කර පරිසරයට මුදාහැර තියෙනවා. මේ සඳහා පාවිච්චි කළ මැටි භාජන සහ මැටි නල අනුරාධපුරය සහ පොළොන්නරුවේ ආරාමවල සොයාගෙන තිබෙනවා. පුරා විද්‍යාඥයින්ගේ මතය අනුව මේවා වසර 2000කට වඩා පැරණි බව වාර්තා වෙනවා. මහාවංචී පැරණි රෝහල් ගැන සඳහන් වෙනවා. මිහින්තලා කඳු පාමුල දේවානම්පියතිස්ස රජතුමා ක්‍රිස්තු පූර්ව 3 සියවසේදී ඉදිකළ රෝහල ලොව ප්‍රථම රෝහල ලෙසද ගණන් ගැනේ. එයට අමතරව බුද්ධදාස රජතුමා කළ ගිලානශාලා, සිවිකාශාලා හෙවත් සූතිකාගාර, වෙජ්ජාශාලා ගැනද කියවෙනවා. මේ රජතුමා සෑම ගම් 10කටම රාජකීය වෛද්‍යවරයෙක් පත් කළා. ඒ මහජන සෞඛ්‍ය සඳහායි. මිහින්තලේ රෝහල් පද්ධතිය සහ තූපාරාම නටබුන් අතර බෙහෙත් තොරු සොයාගෙන තිබෙනවා. මේ උරුව තනි ගල් කුට්ටියකින් මිනිස් ශරීරයේ හැඩයට නිර්මාණය කර තිබෙනවා. මෙදිරිගිරිය, දිමුලාගලද මේවා තියෙනවා. ශාකයුෂ, කිරි, ගිතෙල් වර්ග විනාකිරි යොදා ඔරුව තුල ලෙඩා ගිල්වා බෙහෙත් කළා. වාත, රක්තය, චර්ම රෝග, අර්ශස් සහ උණ රෝගවලට මේ බෙහෙත් තොරු පාවිච්චි කළා. මේවට අමතරව නටබුන් අතරින් ඇඹරුම් ගල්, ගල් හා වානි වලින් සාදන ලද ශල්‍ය කතුරු, සැත්කම් පිහි යනාදීද සොයාගෙන තිබෙනවා. මේ උපකරණ වර්තමානයේ ශල්‍ය උපකරණ වලට බෙහෙවින් සමානයි. ශල්‍ය කර්මෙන් පසු මෙහුම් දැමීම සඳහා යෙදු සියුම් උපකරණද තිබුණා. රෝහල් වල ප්‍රයෝජනය සඳහා ඔසු උයන්ද රෝපණය කළා. හෙළ වෙදකම, සර්වාංග වෙදකම, කැඩුම් බිඳුම් වෙදකම, පිලිස්සුම් වෙදකම, ඇස් වෙදකම, උමතු රෝග වෙදකම, චර්ම රෝග වෙදකම, නිල වෙදකම සහ වෙනත් නානා වෙදකම් හා ප්‍රතිකාර එකල තිබුණා. යුරෝපීයන් පැමිණ අපේ වෙදකමට වින කර ඔවුන්ගේ වෙදකම් ඉදිරියට ගෙන යෑමේ හේතුවෙන් හෙළ වෙදකමට පසුබසින්න සිද්ධ වුණා.
අවදිවන්න දීප්තිමත් දිනකින් උදා වෙලා තියන්නේ. හිතලවට වඩා සොඳුරු විනෝද බර ලෝකෙක අපි ජීවත් වෙන්නේ. අවදිවන්න අවදිවන්න දීප්තිමත් දිනකින් උදා වෙලා තියන්නේ. හිතලවට වඩා සොඳුරු විනෝද බර ලෝකෙක අපි ජීවත් වෙන්නේ. හෙළන කලට දුක් වෙලා ඔබ සමග කවුද අඬන්නේ. සුසුම් හෙළන කලට දුක් වෙලා ඔබ සමග කවුද අඬන්නේ. ටිකක් සතුටු වන්න සැනසිලා දහසක් එලෙසහි නැහෙන්නේ. අවදිවන්න අවදිවන්න දීප්තිමත් දිනකි උදා වෙලා තියෙන්නේ. හිතනවාට වඩා සොඳුරු විනෝද බර ලෝකෙක අපි ජීවත් වෙන්නේ. බලනු මැනවි කුරුළු කැඳැල්ලේ සතුට සැපත රස ඉදිරෙන්නේ. බලනු මැනවි කුරුළු කැඳැල්ලේ සතුට සැපත රස ඉදිරෙන්නේ. දුකිනි මිනිස් කමලප ගන්නේ. අවදිවන්න අවදිවන්න දීප්තිමත් දිනකි උදා වෙලා තියෙන්නේ. හිතනවාට වඩා සොඳුරු විනෝද පරලෝකෙක අපි ජීවත් වෙන්නේ. දුක සැප දෙක පෙරලි පෙරලි අයි යන කාලය නැත නවතින්නේ. දුක සැප දෙක පෙරලි පෙරලි අයි යන කාලය නැත නවතින්නේ. ඊයේ වගේද අද ටිකක් සුබයි, අදට වඩා හෙට හොඳ වෙන්නේ. ඊයේ වගේද අද ටිකක් සුබයි, අදට වඩා හෙට හොඳ වෙන්නේ. අවදි වන්න දීප්තිමත් දිනකි උදම් වෙලා තියෙන්නේ. හිතනවාට වඩා සොඳුරු විනෝද බරලෝකෙක අපි ජීවත් වෙන්නේ. අවදි වන්න අවදි වන්න දීප්තිමත් දිනකි උදම් වෙලා තියෙන්නේ. හිතනවාට වඩා සොඳුරු විනෝද බරලෝකෙක අපි ජීවත් වෙන්නේ.
උඩු දුම්බර තියෙන්නේ කොහේද? තමන් කඩුව පළාතට ආයත් මේ ප්‍රදේශයේ පාලි වංශ කතාවල සඳහන් වන්නේ දුම්රග්ගල දූම රක්ක පබ්බත යන නම් වලින්. පසු කලක එය උදුම්බර ගිරි වුණා. උදුම්බර යනු දිවුල් වලට කියන තවත් නමක්. සමහරු දිඹුල් කියලත් කියනවා. දිවුල් හෙවත් දිඹුල් වලින් ගහණය වූ පර්වතය උදුම්බර ගිරි හෙවත් දිඹුලාගල වුණා. පණ්ඩුකාභය කුමරු තම මාමාවරුන්ට එරෙහිව සේනා සංවිධානය කළේ මහවැලි ගඟෙන් නැගෙනහිර වූ දූමරක්කිත පර්වතයේ සිට බව මහාවංශය කියනවා. මේ අතර විජය රජුගේ බලය වයඹ දිගට පැතිරීමත් සමගම යක්ෂ ගෝත්‍රිකයන් රිටිගල හා උදුම්බරගිරි තම වාසස්ථාන ඇති කරගන්නා ලද බවත් සඳහන් වෙනවා. දේවානම්පියතිස්ස රජතුමා කර වූ විහාර අතර දිඹුලාගලද සැලකෙනවා. පස්වෙනි සියවසේදී මහානාම රජතුමා දිඹුලාගල විහාරයට ගොස් ගොඩනැගිලි කර වූ බවත් වංශ කතාවල තවත් විස්තරව ඇතුව දක්වනවා. එතෙන් සිට මහරහතන් වහන්සේලා මෙතන ජීවත් වුණා. වලගම්බා රජ දවස 500ක් සංඝ යා වහන්සේලා මාතලේ අලු විහාරයේදී ත්‍රිපිටකය ගන්තාරූඪ කර දිඹුලාගලට වැඩම කර ගිරිලෙනක ධානසුවේ සිටි බව දැනගත් රජතුමා ගිරිලෙන ඇතුළු වෙහෙර විහාර කරවා කෙත්වතු හා ගම්වර පිදූ බව මේඝවර නම් ග්‍රන්ථයේ සඳහන් වෙනවා. සතුරුව දුරු නිසා අභාවයට ගිය දිඹුලාගල යලි පිරිසකර කළේ රට එක්සේසත් කළ පළවෙනි විජයබාහු රජතුමා. රාමාඤ්ඤ දේශයෙන් උපසම්පදාවලත් භික්ෂූන් ගෙන්වා දිඹුලාගලට සැතපුම් 6ක් දුරින් පිහිටි යක්කුරේ අසලදී මහවැලි ගඟේ දහස් තොටදී උපසම්පදා කර්මය ස්ථාපිත කළා. දිඹුලාගල වනවාසී භික්ෂූන් වහන්සේලාගේ මධ්‍යස්ථානයක් වූ බැවින් එහි සිටි ඔවුන් ආගමික අධ්‍යාපනික හා සාහිත්‍යමය කටයුතුවල නිරත වූයේ ලෙන් තුල වැඩ කරමින්. අතීතයේ භික්ෂුන් වහන්සේලා භාවිතා කළ පොකුණු, ඖෂධ පොකුණු, ශෛලමය බුදු පිළිම, විහාර ගෙවල්, සඳකඩ පහන, කොරවක් ගල්, දාගැබ් නටබුන්, ගල් කණු, බහිරව රූප, සංඝවාසී දැනුත් දැකිය හැකි. කැලෑවටම වැදී තිබූ මේ ප්‍රදේශය වර්තමාන ජනතාවට අනාවරණය කර දුන්නේ කිතලගම ශ්‍රී සීලාලංකාර හිමියන් විසින් 1954 පමණ කාලයේදී. ත්‍රස්තවාදී කොටින් මේ ගම්වලට පහර දෙන විට එඩිතරව මුහුණ දී එතනම ජීවත් වී උන්ගේ වෙඩිපාරෙන් මිය ගියේ මේ දිඹුලාගල ස්වාමීන් වහන්සේ.
මනාලි රුවින් මුතුම්
ශ්‍රී ලංකා සංගමයේ අනුග්‍රහයෙන් සෑම වර්ෂයකම උත්කර්ෂවත් අන්දමින් පවත්වන හෙළමිහිර සංස්කෘතික සංදර්ශනය මෙවර 2021 ජූලි මාස 10 වෙනි සෙනසුරාදා පස්වරු 6:30 සිට එවොන්ඩේල් විද්‍යාලීය ශාලාවේදී පැවැත්වේ. එන්න නරඹන්න විනෝදවන්න. අමතක කරන්න එපා. හෙළමිහිර 2021 ජූලි මාස 10 වෙනි සෙනසුරාදා පස්වරු 6:30 සිට එවොන්ඩේල් විද්‍යාලීය ශාලාවේදී. ඉතින් දයවර ජන්මභූමි අසන්නෙනි, කෙමින් කෙමින් කාලය ගත වී දැන් ඔබගින් සමුගන්න වෙලාව ඇවිත්. අද ජන්මභූමි වැඩසටහනේ සම්පූර්ණ පිටපත සහාන දායකත්වය පර්ල් සෙනරත්දසනායකගෙන්. එක්සත් ශ්‍රී ලංකා සංගමය වෙනුවෙන් අද වැඩසටහන නිෂ්පාදනය කර තාක්ෂණය සපයා මෙතෙක් වෙලා ඔබ සමග රැඳී සිටි මම නිලුපුල් රුවන්මාලී. ජලිත් මෙවන් වැඩසටහනකින් ඔබ හමුවනතුරු ඔබට සුබදායි රාත්‍රියක්.
Yep.